कल्याण मित्र वरुणी तमत भावनावे अपहसुता असीरुता दुष्करता अद्दकिनवा नमु भावनावे तिबेन सौंदर्यात्मक पैत्त भावनाविं लबेन सहल्लुव सनसिल्ल සතුට ප්‍රමෝදය ඒ පැත්තත් අත්දකින්න පටන්ගෙන ඇති. බොහොම කාර්යබහුල ආතතියෙන් පිරුණු තැනක සිටයි මේ කල්‍යාණ මිත්‍රයන් පැමිණියේ. මෙබඳු සංසුන් පරිසරයක සිට නෙමෙයි. මෙබඳු සංසුන් දිනචරියාවකනුත් නෙමෙයි. කාර්ය බහුල කලබලකාරී ඒ නිසාම ආතතියෙන් යුක්ත. ඒ කලබලය, ඒ ආතතිය නැතිවෙන්නට, සංසිඳෙන්නට, සමනය වෙන්නට කිසියම් කාලයක් අවශ්‍යයි. කලබල වෙන්න වෙලාවක් කියන්නේ කලබල වෙන්න. එක තත්පරයක් ඇති සංසුන්ව සිටි කෙනෙකු නොසංසුන් කරන්න. එක තත්පරයක සිදුවීමක් හොඳටම ඇති. පැගානක කතාවක් අවශ්‍ය නැහැ. එක වචනයක් ඇති. බොහොම සතුටින් ඉන්න කෙනෙක්ව මහා අසතුටකට පත් කරන්න, අසතුටකට ඇදලා දාන්න එක වචනයක් ඇති. එක බැල්මක් ඇති. ඒක බැල්මක් නිසා, එක වචනයක් නිසා, එක් පුංචි සිදුවීමක් නිසා කී වතාවක් නම් අප කලබල වෙලා තියෙනවද? කී වතාවක් නම් අප නොසන්සුන් වී තිබෙනවාද? හඬා වැළපී දුක් විඳ තිබෙනවාද? ඒ තමා අරුමය. මේ හොඳට ඉන්න කෙනෙක්ව නරක වෙන්න වැඩි වෙලාවක් යන්නේ. මේ හොඳ නරක ගැන කතා කරනව නෙමෙයි. අපි කියනවානේ හොඳින් ඉන්නවා කියලා. ඒ හොඳින් ඉන්නවා කියන කෙනෙක්ව නොහොඳින් ඉන්න කෙනෙකු බවට පත් වෙන්නට එක ක්ෂණයක් හොඳටම ඇති. අවුරුදු ගානක සිදුවීම අවශ්‍ය නැහැ. එක සිදුවීමක් ප්‍රමාණවත්. එක වචනිකුත් ඇති. නොසන්සුන් කෙනෙකු සංසුන් වෙන්න නම් ඊට වැඩිය කාලයක් ඕනේ. එහෙම එක තත්පරෙන් කලබලයක් නිශ්චලත්වයක් බවට පත් වෙන්නේ නැහැ. ඒ වෙන්නේ නැහැ. හරියට මේ වගේ හෙලෙවෙන්නේ නැතුව තියෙන වතුර ජලය වීදුරුවක, බාල්දියක, ටැංකියක, ලිඳක, පොකුණක එක කොළයක් වැටුනොත්, එක වැලි කැටයක් වැටුනොත්, නැත්නම් එක හුලම් පාරක් වැදුනොත් කැළඹෙනවා. ඒ එකක් ඇති හොඳටම. එක හුලම් පාරක් ඇති. එක පුංචි කොළයක් වැටීම හොඳටම ප්‍රමාණවත්. කොළ 100ක් වැටෙන්න ඕනේ නැහැ. සුළි සුළඟක් වෙන්න අමන්නට අවශ්‍යත් නැහැ. ඒ ඇති කැළඹෙනවා. හැබැයි එහෙම කැළඹෙන ජලය තැන්පත් වෙන්න නම් කාලයක් යනවා. එහෙම තත්පරෙන් ඒ හුලඟ නැවතුණා කියලා ජලය නැවතත් තිබුණු තැනට එන්නේ නැහැ. ඒ නිශ්චලත්වයට එන්නේ නැහැ. ඒ මොහොතේම ඒ කැළඹීම ටික වෙලාවක් පවතිනවා. මනසත් ඒ වගේ, හිතත් ඒ වගේ. කලබල කරගන්න හිතක්, හොඳට තියෙන හිතක් නරක් කරගන්න, සංසුන්ව තිබෙන හිතක් නොසංසුන් කරගන්න ලොකු උත්සාහයක් අවශ්‍ය නැහැ. ඒ උත්සාහයකින් කරන්න දෙයක් නෙමෙයි. උත්සාහයක් අවශ්‍යම නැහැ. අපිම දන්නේ කොහොම වුණාද කියලා. අපි දන්නේ කනට වචනයක් ඇහුණා කියන කාරණේ විතරයි. නැත්තම් යමක් දුටුවා. එහෙම නැත්තම් මතක් වුණා. මේ ඊළඟ තප්පරේ මහ කැළඹිල්ලක් අභ්‍යන්තරේ. ඒ නිසා කලබලය, ආතතිය අපේ උත්සාහයකින් ඇති කරගන්න දෙයක් නෙමෙයි. උත්සාහයක් අවශ්‍යම නැහැ. වීරියක් අවශ්‍ය නැහැ. වීරියකින් තොරව, උත්සාහයකින් තොරව, චේතනාවකිනුත් තොරව. එහෙම චේතනාවකිනුත් නෙමෙයි ඉන්නේ අපි. මන් ටිකක් කලබල වෙන්න ඕනේ. ආතතියක් ඇති කරගන්න ඕනේ. නොසන්සුන් වෙන්න ඕනේ. එහෙම චේතනාවක් ඇති කරගෙනත් නෙමෙයි. එහෙම චේතනාවකිනුත් තොරව, වීරියකිනුත් තොරව සිදුවන දේවල් වලට තමයි අකුසල් කියන්නේ. අකුසල්. පව් නෙමෙයි, අකුසල්. දෙහිතක් කලබල වීම පවක් නෙමෙයි. පවක් නෙමෙයි. ආතතිය කියන්නේ පවක් නෙමෙයි. අකුසලයක්. හැබැයි කලබල වුණාම පව් වෙන්න පුළුවන්. ඒ කලබල හිතකින් කියන කරන දේවල් නිසා වැරදි වෙන්න පුළුවන්. නොකළ යුතු දේ කියවෙන්න පුළුවන්. කලබල වුණු වෙලාවක. නොඇසිය යුතු දේ අහන්න පුළුවන්. නොඇසිය යුතු ප්‍රශ්න ඇහෙනවා. නොකිව යුතු දේ කියවෙනවා. නොකළ යුතු දේ කෙරෙනවා. කළ යුතු දේ කෙරෙන්නේ නැහැ. කිව යුතු දේ කියවෙන්නේ නැහැ. ඇසිය යුතු දේ ඇහෙන්නෙත් නැහැ. එතකොට පැහැදිලිව තේරුම් ගන්න, කලබලයේ කියන්නේ පවක් නෙමෙයි. අකුසලයක්. අකුසලයක් කියන්නේ කුමකටද? අපේ චේතනාවකිනුත් තොරව, උත්සාහයකිනුත් තොරව, අපම දන්නේ කොහොම වෙනවද කියලා. නමුත් ඔන්න කලබල වෙලා. ඒ නිසා ඒ අකුසලයක්, කුසලතාවයක් නෙමෙයි. හැකියාවක් නෙමෙයි. කලබල වීම නොහැකියාවක්. ඒ නොහැකියාවක් කියන අර්ථයෙන් තමයි අකුසලයක් කියන්නේ. දක්ෂතාවයක් නෙමෙයි කලබල වීම. හැබැයි පවකුත් නෙමෙයි. එහෙම කලබල වුණා කියලා අපාය යන්නේ නැහැ. හැබැයි එහෙම අකුසලයක් වුණු ඒ කලබලයක් ඇති කරගත්තොත්, ඇති වුණොත් ඒ කලබලයෙන් ඊළඟට අපි කලබලේ පාවිච්චි කළොත් හිතන්න, කතා කරන්න, ක්‍රියා කරන්න, ඒව පව් වෙන්න පුළුවන්. එතනින් පව් වෙන්න පුළුවන්. පවක් විය හැකි. හැබැයි ඒ කලබලේ අඳුනගෙන, ඒ කලබලේ කලබලෙන් හිතන්නේ නැතුව, කලබලෙන් කතා කරන්නේ නැතුව, කලබලෙන් ක්‍රියා කරන්නේ නැතුව අපි ඒ කලබලේ අත්හැරියොත් අන්න පවක් උන්නේ නැහැ. මේ දෙක වෙන් කරගන්න. වෙන්කර ගැනීම වටිනවා. එතකොට අපිට පුළුවන් මේ අපේම නොදැනුවත්කම නිසා අකුසල් සිත් පහළ වෙනවා. හැබැයි ඒ පහළ වුණාට ඒ අකුසල් සිත් යොදාගන්නේ නැහැ පාප කර්ම කරන්න. අපිට පුළුවන් පාප කර්ම නොකර ඉන්න අකුසල් සිත් පහළ වුණා. ඒ නිසානේ චේතනාව කර්මය කියලා තියෙන්නේ. ඒ කාරණේ දෙකට විග්‍රහ කරන්න අවශ්‍ය නැහැ. මේ ජල මේ වීදුරුව පැන් බඳුන දිහා බලන්න එය බොහෝම නිශ්චලව පවතිනවා. සමහර මෙතෙන්ට තැන්පත් කරන වෙලාවේ දානශාලාවේ සිට කුස්සියේ සිට ගෙනවි හෙලවි හෙලවි එන්නේ නැත්තේ. ඒතර මෙතනින් තැන්පත් කළාම ඒ සෙලවීම එහෙම තිබුණා. හෙලවි හෙලවි තමයි තිබුණේ. හෙලවෙන්නේ නැතුව එහෙම ගේන්න බෑ ජලයක්. මම බලාගෙන හිටියොත් ටික ටික ඒ චංචලත්වය අඩුවෙවි යනවා. අඩුවෙවි 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 ගිහිල්ලා නවතිනවා. වෙන කලබලයක් කළේ නැත්නම් මේ මේසේ හෙලෙව්වේ නැත්නම් ඒ වීදුරුව පිරිසිය ඒ අත වැදුන් නැත්නම් වෙන සතෙක් මැස්සෙක් වැටුන් නැත්නම් භූමිකම්පාවක් උනේ නැත්නම් ලොකු හුළඟක් කැමුවේ නැත්නම් ඒ ජලය ඒ කැළඹීම අඩුවෙවි අඩුවෙවි ගිහිල්ලා නවතිනවා. ජලය පත් වෙනවා එහි යථා ස්වභාවය බවට. කුමක්ද ජලයේ යථා ස්වභාවය? නිශ්චලත්වය. චංචලත්වය නෙමෙයි. නිශ්චලත්වය. ඒ තමා ජලයේ යථා ස්වභාවය. ජලයේ මූලිකම ස්වභාවය තමා නිශ්චලත්වය. හැබැයි එහෙම නිශ්චල ජලයක් අපිට දකින්න නැහැ සාමාන්‍යයෙන්. පේන පේන කොයි පැත්තෙන් බැලුවත් පේන්නේ හෙලවෙන ගලන කඩාගෙන වැටෙන ජලයක්. වැස්ස විදිහට දැක්කත් කානුවක් විදිහට දැක්කත් ඇලක් දොලක් ගඟක් විදිහට දැක්කත් මහමුහුද විදිහට දැක්කත් පේන්නේ අපිට හැම විටම කලබලකාරී ජලයක්. ඒ එහෙම නිතරම ඒ අත්දැකීම තිබෙන නිසා කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ තමා දියෙහි ස්වභාවය, කැළඹීම. කොයි මොහොතේ බැලුවත් කැළඹෙන දියක් වතුරක් ජලයක් තමයි පේන්න තියෙන්නේ. නිසා අපි තීරණයකට එනවා මේ තමයි වතුරේ හැටි. අපි රැවටෙනවා. ඒ මතු පිට කැළඹීමට රැවටෙනවා. ඇත්තේ නෙමෙයි කල්යාණ මිත්‍රවරුනි, ජලයට අවශ්‍ය නැහැ කැළඹෙන්න. ජලයට අවශ්‍ය නැහැ කැළඹෙන්න. ඒ කැමැති නිශ්චලව පවතින්නට, නිසලව, නිහඬව, තැන්පත්ව ඉන්න. ඒ තමා දියෙහි අභිලාෂය. නමුත් එහෙම ඉන්නේ නැහැනේ. ඉන්නේ නැත්තේ එහෙම ඉන්න දෙන්නේ නැති නිසා. වෙන හේතුවක් නිසා නෙමෙයි. මේ වතුරට එක විදියකට ඉන්න බැරි නිසා උඩ පනිනවා, දඟලනවා, රැලි හදනවා, තරංග ඇති කරනවා නෙමෙයි. එහෙම ඕනේ කමක් නැහැ. හැබැයි එහෙම ඉන්න දෙන්නේ නැහැ වතුරට. සූර්යා ඉන්න දෙන්නේ නැහැ එහෙම. ඒ නිසා වාෂ්ප වෙන්න වෙනවා. දැන් වාෂ්ප වෙන එක බලන්න ඉහළට යන්නේ ඒත් ඒ වතුරට ඕනේ නිසා නෙවෙයිනේ. ඒ ගානට රත් වෙනකොට එහෙම ඉන්න බෑ වතුරට. ඊට පස්සේ ඕනේ වුණත් බෑ වාෂ්ප වෙන්න වෙනවා. වාෂ්ප වුණත් එතන ඉන්න බෑ, ඉහළට ඉහළට යන්න වෙනවා. එහෙම කිසියම් ඉහළකට ගිහිල්ලා ඒ එතන ඉන්න දෙන්නෙත් නැහැ. ඊට පස්සේ ගුරුත්වාකර්ෂණය නිසා ආයෙ ඇදලා ගන්නවා කල්යයට. එතකොට නෑ මොන ගුරුත්වාකර්ෂණය තිබ්බත් මට මේ වලාකුලක් විදියට ඉන්න ඕනි කියලා එහෙම ඉන්න දෙන්නේ නෑ. එහෙම ඉන්න බෑ. ඉවැස්ස. ඒ වැස්ස උනත් ඒ වැටුනහම වැටුණු තැන ඉන්න දෙන්නේ නෑ නේ ජලයට. ආයෙත් ඒ පොළවේ පිහිටීම නිසා ගුරුත්වාකර්ෂණය නිසා පහළට 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 ඇදගෙන යනවා. එතකොට ඒ ගලන හැම දියපහරක්ම දියධාරාවක්ම ගලන්නේ ඒ දියට ඕන නිසා නෙමෙයි, ගුරුත්වාකර්ෂණය නිසා. ඒ පහළට යන ගතිය නිසා. මේ එක තැනකවත් ජලයට Tamanට ඕන හැටියට ඉන්න බෑ. ඉන්න දෙන්නේ නෑ. ඔය සියලුම බලපෑම් නැති වුණොත් අන්න ඒ මොහොතේ ජලය එහි මූලික ස්වභාවයෙන් පවතී. නිශ්චලව. කිසිම රැල්ලක් නැතුව, තරංගයක් නැතිව, කැළඹීමකින් තොරව. කල්‍යාණ මිත්‍රවරුනි, හිතේ හැටිත් එහෙම්ම තමයි. හැබැයි නමුත් අපි අත්දකින්නේ එබඳු හිතක් නන් නෙමෙයි. හිත කියා අප හැමදෙනාම අත්දකින්නේ මහා කලබලයක්. මහා කලබලයක්. දුවන හිතක්, චංචල මනසක්, පොරකකා පොරකකා එන සිතිවිලි ප්‍රවාහයක්. ඒ නිසා පොදු මතයක් තියෙනවා, මෙහෙම තමයි හිත. මේ තමයි හිතේ හැටි. චංචලත්වය. චංචලත්වය නම් මනසෙහි මූලික ස්වභාවය. අපට කරන්න දෙයක් නැහැ. මොනවා කරන්න දෙයක්? මූලික ස්වභාවයක් වෙනස් කරන්න බෑනේ. එනහිට මේ පිළි අරගෙන යටත් වෙලා එහෙම තමයි කියා ඉන්න වෙන්නේ. භාවනාවක් වැඩක් නෑ එහෙමනම්. භාවනාවක් කරන්නත් බෑ. හිතේ හැටි දිවීම නම්, හිතේ හැටි කලබල වීම නම්, හිතේ හැටි චංචලත්වේ නම්, ආතතිය නම් මොනවා කරන්නද? කරන්න දෙයක් නෑ. අප නිෂ්ක්‍රීය තත්ත්වයට පත් වෙනවා. මේ තමයි හිතේ හැටි කීවොත්. දහමේ කොතනකවත් කියන්නේ නැහැ මේ තමයි හිතේ මූලිකම ස්වභාවය කියලා. මේ කලබලේ. හිත කලබලයි. ඒ ඇත්ත. කලබල නැහැ කියන්න බෑනේ. හිතේ කලබලයක් තියෙනවා. හැබැයි ඒ කලබලය නෙවෙයි හිතේ මූලික ස්වභාවය. හිතට ඕනේ නිසා නෙමෙයි හිත කලබල වෙන්නේ. බාහිර හේතු නිසා. හරියට ජලය වගේ. බාහිර හේතු නිසා ජලය වාෂ්ප වෙනවා, ආපහු පොළවට කඩාගෙන වැටෙනවා, පහළට ගලාගෙන යනවා. දිය ඇලි විදිහට, ගංගා විදිහට. ඒක තැනකවත් ජලයේ අවශ්‍යතාවයක් පිළිබිඹු වෙන්නේ වෙන බලපෑම් නිසා. මනසත් ඒ වගේ, අපේ හිතත් ඒ වගේ. ඒ නිසානේ ඔය අප දන්නා මේ අහලා තියෙන මේ පාඩය සිත මූලික වශයෙන්ම ලස්සනයි. පැහැපත්. ආලෝකමත්. ඒ තමයි හිතේ මූලික ස්වභාවය. හැබැයි නමුත් බාහිරින් එන දුහුවිලි නිසා හිත අවලස්සන වෙනවා. හිත අවපැහැගන්නෙනවා. පබස්සර නිදං භික්කවේ චිත්තං තංචකෝ ආගන්තුකේහි උපක්කිලේසේහි උපක්කිලිට. මේ හිත තැහැපත් ප්‍රභාස්වරයි ආලෝකමත්. නමුත් එහෙම තැහැපත් ආලෝකමත් හිතක් නෙමෙයි පේන්නේ, අඳුරු අවපැහැගැන්වුණු දුර්වර්ණ වුණු මනසක්. එහෙම වෙන්නේ කුමක් නිසාද? තංචකෝ ආගන්තුකේහි උපක්ඛිලේ සේහි උපක්ඛිලිට්ඨං. එසේ වුවත් එහෙම වුවත් ඒ හිත මූලික වශයෙන්ම ලස්සන වුණත්, තැහැපත් වුණත්, බැබළුණත්, ආලෝකමත් වුණත්, එහෙම වුණත් පිටින් එන කිලිටි නිසා හිත කිලිටු වෙනවා, හිත අවපැහැගෙන් වෙනවා, දුර්වර්ණ වෙනවා. ඒ තමයි හැම දෙයකම පොදු න්‍යාය. හිතට විතරක් නෙමෙයි මේ ඕනෑම දෙයක් කිලිටි වෙන්නේ පිටින් එන කිලුටු නිසා. මේ පාඩේ මෙතනින් නැවැත්වෙන්නේ නැහෙනේ. ඒ නිසා මේ බව දන්න කෙනාටයි චිත්ත භාවනා, කාය භාවනා, පඤ්ඤා භාවනා තියෙන්නේ. මේ බව දන්න කෙනාට, කියන්නේ මේක නෙමේ හිතේ හැටි දැන් මෙහෙම වෙලා තිබුණට. ඒ නිසා අපිට පුළුවන් භාවනා කළොත් අර හිතේ මූලික ස්වභාවයට යන්න. භාවනාවේ වැදගත්කම ඒ නිසා, භාවනාවේ අවශ්‍යතාවය ඒ නිසා. ස්වභාවය වෙනස් කරන්න නෙමෙයි භාවනාව තියෙන්නේ, ස්වභාවය කරා යන්න. ඉතින් ඒට කාලය යනවා. මැජික් නෑ. මන්තර නැහැ. මන්තර ඇති. නමුත් මේ හිත තැන්පත් කරගන්න මන්තරයක් නැහැ. මැජික් තියෙනවා. නමුත් ඒ ඕනෑම මැජික් එකකින් මොනවා කරත් කලබල හිතක් එක තත්පරෙන් අසුරුසැනක් ගහන වෙලාවේ නිශ්චල කරන මැජික් නැහැනේ. එහෙම ප්‍රාතිහාර්ය නැහැ. ප්‍රාතිහාර්ය තියෙනවා. අපි දන්නා නොදන්න ප්‍රාතිහාර්ය ඇති. ඔය අහසේ ඇවිදින එක, වතුරේ ඇවිදින එක, මවන දේවල් එක තැනක එක වෙලාවෙ තැන් දෙකක පෙනී සිටීම, ඒ මහා ප්‍රාතිහාර්ය ගොඩක් ඇති. මේ කිසිම ප්‍රාතිහාර්යයක නැහනේ මේ කාගේ හරි කලබල හිතක් අසුරු සැනක් ගහන මොහොතින් ඒ සැනින් තැන්පත් කරන්න පුළුවන් කියලා. එහෙම ප්‍රාතිහාර්යක් නැහැ. හිත තැන්පත් කර ගැනීම ප්‍රාතිහාරියක් තමයි. තම ලොකුම ප්‍රාතිහාරි. මේ ප්‍රාතිහාරියට කාලයක් ගත වෙනවා. හදිස්සි වෙලා බෑ. පැහැදිලිව තේරුම් ගන්න කිසිම හදිස්සියක් හදිස්සි වෙලා අත්හරින්න බෑ. කිසිම ආතතියක් ආතතියෙන් නවත්තන්න බෑ. එහෙන් බෑ. ඒ තර්කානුකූලවත් තේරෙනවනේ. එහෙම බෑ. කලබලයක් කලබල වෙලා අඩු කරගන්න බෑ. මොනම කලබලයක්වත් කලබල වීමෙන් සංසිඳවන්න බෑ. තව තව කලබලේ වැඩි වෙනවා මිස. ඉතින් මේ මූලික මනෝවිද්‍යාව. මේක තමයි මූලික මනෝවිද්‍යාව. මේ මනෝවිද්‍යාව අමතක කරන්න එපා. අත්තරින්න හදිස්සිය, අත්තරින්න ආතතිය, අත්තරින්න කලබලේ. හදිස්සි වෙන්න එපා. ඉඩ දෙන්න හිතට තැන්පත් වෙන්න. ඉඩ දෙන්න හිතට එහි මූලික ස්වභාවයටපත් වෙන්න. අත ගහන්න යන්න එපා මේ වතුර වීදුරුවට. ඒ වතුර කැළඹෙනවා කියා ඒ අත දාලා නවත්තන්න හදන්න එපා. අත දැම්මොත් වෙන්නේ තව කැළඹෙනවා. අත නොගසා ඉන්න. අමාරුම දේ තමයි කලබලයකට අත නොගසා සිටීම. කලබලයක් මැදට පනින්න නැතුව සිටීම අමාරුම දේ. ඒ නිසා ඒ කුසලයක් වෙන්නේ. ඒ අමාරුකම නිසා ඒ කුසලයක් වෙන්නේ. ලේසි ඕනෑම කලබලයක් මැද්දට පැනලා අනුන්ගේ කලබලයක් අපේ කලබලයක් බවට පත් කරගෙන ඒ අනුන්ගේ කලබලෙත් තව වැඩි කරලා කලබලෙන් කලබලයකට පත්වීම හරිම පහසුයි. ඒ අකුසලය. ඒත් කුසලය මොකද්ද? කලබලයකට අත නොගසා සිටීම. ඒ කලබලේ තියෙන්නේ එතන. මෙතන නෙමෙයි. තර කලබලයෙන් අයින් වෙනවා. ඒ තියෙන කලබලයෙන් අපි ටිකක් ඈත් වෙනවා. ඒ ඈත්වීම තමයි සිහියෙන් කරන්නේ. සිහිය කියන්නේ මොකක්ද? පැත්තකට වී බලාගෙන ඉන්නවා. මැදට වෙලා නෙමෙයි පැත්තකට වී බලා සිටිනවා. කුමක් දිහාද? වර්තමාන සිදුවීම් දිහා. වර්තමානයේ කුමක් වුවත් ඒ දිහා බලාගෙන ඉන්නවා. සිදුවීමෙහි කොටසක් බවට පත් නොවී, සිදුවීමෙහි කොටස් කරුවෙකු නොවී. පුරුද්ද මොකද්ද? ඕන සිදුවීම් වලයි, එපා සිදුවීම් වලයි, අවශ්‍ය සිදුවීම් වලයි, අනවශ්‍ය සිදුවීම් වලයි, ඒ හැම සිදුවීමකම කොටස් කරුවෙක් වෙනවා. ඒ තමයි පුරුද්ද. ඒ සිදුවීම් අපිට අදාළ නැහැ, අපිට සම්බන්ධත් නැහැ, අපේ කාටවත් සම්බන්ධත් නැහැ. නමුත් එහෙම පත්‍රයක එහෙම සිදුවීමක් කියවනකොට අපිත් ඒ සිදුවීම ඇතුළට ගිහිල්ලා ඒ සිදුවීම අපේ කරගෙන තරහ අරගෙන ආවේග ඇති කරගෙන වෛර කරන අය බවට පත් වෙනවා. කාටද අපි වෛර කරන්නේ? නමකට. ඒ පත්‍රයේ තියෙන නමකට. අපි දන්නේ නැහැ මේ කෙනෙක් ඉන්නවද කියලා. දැකලත් නැහැ, මීට කලින් අහලත් නැහැ, කොහේ ඉන්නවද දන්නේ නැහැ. නමුත් ඒ පත්‍රයේ මුද්‍රණය වෙලා තියෙන අකුරු කිහිපයකට අපි වෛර කරන්න පටන් ගන්නවා. බලන්න මේ පත්‍රයේ කියවන්න කලින් තිබුණු නිශ්චලත්වයට මොකද වුනේ? මේ සම්පූර්ණයෙන් නැතිලා. අපි දැන් වෛරයේ කොටස්කරුවන් බවට පත් වෙන සමාජයේ සිදුවීමට මුහුණ දුන්නු අය තරහ ගත්තනම් එහි කිසියම් පදනමක් තියෙනවා. හැබැයි ඊට සැතපුම් දාස් ගානක් සමහරට වෙනම රටක ඉන්න අපි, වෙනම මහද්වීපයක මුහුදිනුත් එහා ඉන්න අපි දන්නේත් නැති, අහලත් නැති, දැකලත් නැති, සම්බන්ධිකුත් නැති කෙනෙකුට වෛර කරන්නේ. ඒ අපි බොහොම කැමැත්තෙන් කරනවා. අපි හිතන හැම තමයි වෙන්න ඕනේ. ඒතර අපි අනවශ්‍ය වෛරයක කොටස් කරුවන් වෙනවා. ඒ අනවශ්‍ය සිදුවීමකට මැදිහත් වීම නිසා. ඒ සිදුවීමත් වෙලා ඉවරයි. ඊළඟට අපි ඒ වෛරය අනිත්‍යයටත් බෝ කරනවා. කියවෙ නැද්ද පත්‍රේ? බලන්න මෙහෙම දෙයක් වෙලා. දැන් අපි කියන්නේම වෛරය. දේ පාපයක්. ඒ පවක්. දැන් ඒ අපි කලබල වීම අකුසලයක්. ඒ අකුසලෙ ඊට පස්සේ අපි පව් කරන්න පාවිච්චි කරනවා. ඒතර අනිත්‍යයත් හොඳට ඉන්න අය අපි නරක කරනවා. බෝ කරනවා. ඒ පවක්. බරපතල පවක්. කල්‍යාණ මිත්‍රවරුනි, අපිට අයිති නැති සිදුවීම් අයිති කරගන්න එපා. ඒ සිදුවීම් නවත්තන්න බෑ අපිට. හැබැයි පැත්තකට වෙලා ඉන්න. පැත්තකට වෙලා ඉන්න. ඒ පුහුණුවයි භාවනාවෙන් ලැබෙන්නේ, සිහියෙන් ලැබෙන්නේ පුහුණුව. අඩුම ගානේ අපි අපේ හුස්මවත් අයිති කරගන්නේ නැහැ. ආනාපානසති භාවනාවේදී, ආනාපානසති භාවනාවේදී අපි අපේම හුස්ම වලවත් කොටස් කරුව වෙන්න යන්නේ, අයිතිකරුවන් වෙන්න යන්නේ. නෑ ඔහොම නෙමේ හුස්ම ගන්න ඕනේ. දැන් ආස්වාසේ නෙමේ වෙන්න ඕනේ ප්‍රස්වාසේ. ඔහොම කෙටියෙන් හුස්ම අරගෙන මදි දිගට ගන්න ඕනේ. දෙහිම යන්නේ. ආනාපාන සති භාවනාවේදී අපි හුස්මට අතවත් තියන්නේ. ඒ හුස්මට අත තැබීම, හුස්ම පරිපාලනය කිරීම, හුස්ම වෙනස් කිරීම නෙමෙයි ආනාපාන සති භාවනාව කියන්නේ. හිතලා හුස්ම ගැනීම, හිතලා දිගට හුස්ම ගැනීම, හිතලා හුස්ම පිට කිරීම, හිතලා හුස්ම නවත්තගෙන සිටීම නෙමෙයි ආනාපාන සති භාවනාව. එහෙම අභ්‍යාස තිබුණා. අද තියෙනවා ඒ හුස්ම සම්බන්ධ අභ්‍යාස තියෙනවා. යෝගවල ප්‍රාණයාම කියලා. බෝසත් වහන්සේ කළානේ අභ්‍යාස දුෂ්කර ක්‍රියා කරන අවදි උන්වහන්සේ වැඩුවා. හුස්ම පාලනය කිරීමේ අභ්‍යාස කළා. කොපමණ දුරට කළාද කියනවනම් හුස්ම නොගෙන ඉන්න තැනට දක්වා ඒ අභ්‍යාස උන්වහන්සේ දියුණු කළා. නාසයෙන් හුස්ම ගන්න නැතුව හිටියා. ඉතින් ඒ අත්දැකීම ගැන උන්වහන්සේ පසුව බුද්ධත්වයේ ලබාගෙන දේශනා කරනවා මේ. ඉතාම දැඩි වේදනාවක්, කවදාවත් ජීවිතේ පමණ වේදනාවක් විඳලා නැහැ කියලා. මොකද උන්වහන්සේ හිතුවා එහෙම හරි පුළුවන් මේ තණ්හාව නැති කරන්න. අවබෝධය ලබා ගන්න. නාහින් හුස්ම ගන්න නැතුව හිර කරගෙන හිටියා. හිතලා දෙකෙන් නෙමෙයි නාහිර කරන් ඉති හිතලා චේතනා. එවිට කන් දෙකෙන් හුස්ම ඇතුල් වෙන්න පටන් ගත්තා කියලා මහා වේදනාවක් එක්ක. ඊට පස්සේ කන් දෙකත් වහගත්තා. ඒත් වේදනාව තවත් උග්‍ර වෙලා මේ ශරීරයේ රෝම කූප වලින් පවා හුස්ම ඇතුල් වෙන්න පිට වෙන්න පටන් ගත්තා කියලා මහා වේදනාවක් එක්ක. ඉතින් අවසානයේ ප්‍රතිඵලය කුමක්ද කියලා දන්නවනේ. බුද්ධත්වයේ නෙමෙයිනේ, විමුක්තිය නෙමෙයිනේ. කලන්තය හැදිලා වැටුණා. දේතාක් දුරට හුස්මට අත ගහපු තවත් කෙනෙක් හිටියේ නැහැ. කිසිම යෝගිවරයෙක් හිටියේ නැහැ. ඒත් එපමණ දුරට හුස්මෙහි කොටස්කරුවෙක් වුණා. සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ පමණයි. හැබැයි ලැබුණු ප්‍රතිඵලයක් නැහැනේ. ඒ නිසා උන්වහන්සේ අතෑරි. අතෑරලා පැමිණියා මැදුම් පිළිවෙතට. දැන් කරන්න දෙයක්වත් නැහැ, දන්නේත් නැහැ, කියලා දෙන්න කෙනෙකුත් නැහැ, අහගන්න කෙනෙකුත් නැහැ. එහෙම එක්තරා විදිහකට අසරණව උන්වහන්සේ හිටියේ. ඒකාන්තයෙන් බුදු වෙනවා කියූ පස්සක තවුසන් පව උන්වහන්සේ අත්හැරලා ගියා. දැන් උදව්වට කෙනෙකුත් නැහැ. දැන් මොකද කරන්නේ කියලා උන්වහන්සේ කල්පනා කරමින් සිටින විට අන්න මතක් වුණා අපහල තියෙන විදිහට මේ කුඩා කාලේ වක්මගුල දවසේ එලිමහනේ පරයන්කේක මේ හුස්ම දිහා බලාගෙන හිටියනේ කියන එක. ඒ සම්පූර්ණයෙන්ම වෙනස් අත්දැකීමක්. අර එතෙක් කාලයක් කලේ හුස්ම දිහා බලාගෙන සිටීම නෙවෙයි. හුස්ම Tamanට අවශ්‍ය පරිදි වෙනස් කිරීම. හුස්ම පරිපාලනය කිරීම. හුස්මට මැදිහත් වුණා. දැන් ආනාපාන සතිය උන්වහන්සේට මතක් වුණා. නෑ එහෙම මං හුස්මත් එක්ක එකතු වුණේ නෑ. හුස්ම වෙනස් කරන්න ගියෙත් නෑ, පාලනය කරන්න ගියෙත් නෑ, මට ඕනේ විදියට ගන්න ගියෙත් නෑ. මං පැත්තකට වෙලා බලාගෙන හිටියා. කොහොමද හුස්ම ඇතුල් වෙන්නේ පිට වෙන්නේ? මේ මොහොතේ වෙන්නේ ආස්වාසේද ප්‍රස්වාසේද? ඒ මතකය උන්වහන්සේගේ හිතට ආවහම ඒ කතාවේ සඳහන් වෙන උන්වහන්සේට ලොකු සතුටක් ඇති වුණා. එතෙක් සතුටින් නෙමෙයි උන්වහන්සේට අර සියලුම වේදනා විඳිමින් දුක් දෙමින් කාගේවත් උදව්වක් නැතුව උන්වහන්සේ හිටියේ ලොකු අසතුටකින්. බලාපොරොත්තු ඉෂ්ට වුණෙත් නැහැ. ලොකු සතුටක් ඇති වුණා. ඒ සතිය මතක් වෙනකොට, ආනාපාන සති අධ්‍යක්ීම මතක් වෙනකොට ලොකු සතුටක්. ඒ උන්වහන්සේ සතුටින් තිරණය කළා මෙය විය හැකි දොරටුව මේ විමුක්ති මාර්ගයේ දොරටුව සිහිය විය හැකි. ඉන් පස්සේ උන්වහන්සේ සතුටින්ම ඒ අභ්‍යාසය දුනා. හැන්දෑ වාඩි වෙලා අදිෂ්ඨානිකුත් කරලා ඒ අභ්‍යාසය දුනා. ඉතින් ඒ අභ්‍යාසයෙන් උන්වහන්සේ සිහියේ පාරට මාවතට පිවිසියා. කල්‍යාණ මිත්‍රවරුනි, කලබලකාරී මනසෙහි කොටස්කරුවෙක් වෙන්න එපා. ඒ කලබලේ තමන්ගේ කරගන්න එපා. හිත කලබල නම් කලබලයි කියලා දැනගන්න. හැබැයි කලබල වෙන්න එපා. ඒ කලබලේ සංසිඳව ගන්න ඕනි කියලා. කලබලයක් දිහා කලබල නොවී කොහොමද බලාගෙන ඉන්නේ? ඒ තමා භවනාව. හිතයි කලබල, මම නෙමෙයි. ධානාපාන සතියෙන් අප ලබන පුහුණුව එයයි. මම නෙමෙයි හුස්ම ගන්න, මම නෙමෙයි ආස්වාස කරන්න, මා නොවේයි ප්‍රස්වාස කරන්නේ ශරීරේ. ඒ ශරීරය යා දන්නවනේ හුස්ම ගන්න පිට කරන්නේ. මෙතෙක් කාලයක් හුස්ම ගත්ත පිට කරන්නේ, කිසි ගැටලුවක් උන්නේ නැහැනේ. මට කිව්වේ නැහැනේ පොඩ්ඩක් හුස්ම ගන්න පුළුවන්ද මට මහන්සි කියලා. එහෙම නැහැ. ශරීරයේ උපන් දවස් ඉඳලා මේ මොහොත වෙනතුරු අපි දැනුවත්ව හිටියත් නොදැනුවත්ව හිටියත්, අපි නිදාගෙන හිටියත් අවදියෙන් හිටියත් ශරීරයේ හුස්ම ගත්ත බොහෝම ලස්සනට. අඩුපාඩුවක් තිබුණේ නැහැනේ. ඉතින් දැන් මේ භාවනාවට ඇවිල්ලා අයි අපි වෙනස් කරන්න හදන්නේ. ඒ ඉඩ දෙන්න ශරීරයටම හුස්ම ගන්න. දැන් බොහෝ දිනෙකින් ඇහුවාම මේ ප්‍රශ්නේ, ආනාපානසති භාවනාව කියන්නේ කුමක්ද කියලා දෙන පිළිතුරු හුස්ම ගැනීමයි පිට කිරීමයි. ආස්වාස කිරීමයි ප්‍රස්වාස කිරීමයි. ඒ ආස්වාස කිරීමයි ප්‍රස්වාස කිරීමයි නෙමෙයි, ඒ අනවශ්‍ය වගකීම බාරගන්න එපා. ඒ වගකීම අපේ නෙමෙයි, ඒ ශරීරයේ වගකීමක්. ඒ ශරීරයේ වගකීම ශරීරයටම බාර දෙන්න. බරක් කරගන්න එපා. ආනාපාන සති භාවනාව යනු ශරීරයේ හුස්ම ගන්නවා නම් හුස්ම ගන්න බව දැනගන්නවා. ශරීරයේ හුස්ම පිට කරනවා නම් හුස්ම පිට කරන බව දැනගන්නවා. දැන ගැනීමයි භවනාව. දැන ගැනීමයි. සෝ සතෝව අස්ස සති, සතෝ පස්ස සති. ආස්වාසය සිහියෙන්, ප්‍රස්වාසය සිහියෙන්. ආස්වාසය දීර්ඝව සිදුවෙනවා නම් ආස්වාසය දීර්ඝව සිදුවෙන බව දන්නවා. දීර්ඝව හුස්ම ගන්නව නෙමෙයි. හුස්ම දීර්ඝ නම් හුස්ම දීර්ඝ බව දන්නවා. දීඝං වාස්ස සන්තෝ දීඝං අස්සසාමීති පජානාති. පජානාති දැනගන්නේය. ඒතර මේ දැන ගැනීමයි භවනාව කියන්නේ. අපි පැත්තකට වෙලා දැනගන්නවා. අපි කලබලයෙන් අයින් වුණාම කලබලේ අඩු වෙනවා. අඩු වෙලා කලබලයක් නැති තැනකට එනවා. ඒ කලබලේ නිසයි දීර්ඝ හුස්ම ඕනේ වෙන්නේ. හති වැටෙන්නේ කලබල නිසා. කලබලයකට ලොකු ශක්තියක් වැය වෙනවා. ලොකු ශක්ති හානිය ඕනෙම කලබලයකින් වෙන්නේ ශක්තිය පුච්චලා දාන. ඒතර ශක්තිය වැඩි ශක්තියක් දහණය වෙන්න වැඩි හුස්මක් ඕනේ. හුස්මෙන්නේ ශක්තිය දෙන්නේ. ඒ නිසා මුලින් කොහොමත් හුස්ම දීර්ඝයි මුලින්. හැබැයි කලබලේට අපි පෝර දාන්න නැතුව, පිදුරු දාන්න නැතුව, කලබල කරන්න නැතුව පැත්තකට වෙලා බලාගෙන හිටියොත් ටික ටික කලබලේ අඩු වෙනවා. කලබලේ අඩු වෙනකොට දැන් ලොකු ශක්තියක් ඕනේ නැහැ. එතකොට નિરાයාසයෙන්ම හුස්මත් සංසුන් වෙනවා. දැන් කෙටි හුස්ම හොඳටම ඇති. මහා බර හුස්ම ඕනේ කෙටි හුස්ම. ඒ හුස්ම කෙටි නම් කෙටි කියා දැනගන්න. හුස්ම කෙටි වෙනකොට ඒ සම්පූර්ණ හුස්මම දැනගන්න පුළුවන්. සම්පූර්ණ හුස්මම. සම්පූර්ණ ආස්වාසයම සම්පූර්ණ ප්‍රස්වාසයම. ඉතින් අපි සම්පූර්ණ ආස්වාසයක් දැනගන්නවා. සම්පූර්ණ ප්‍රස්වාසයක් දැනගන්නවා. දැන් මේ කාරණා තමයි ඔය ආනාපාන සති භාවනාවේ පියවරවල් විදිහට විස්තර කරන්නේ. සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමි इति සික්කති. මේ සම්පූර්ණ ආස්වාසයම දැනගන්න පුහුණු වෙන්න. සම්පූර්ණ ප්‍රස්වාසයම දැනගන්න පුහුණු වෙන්න. ශරීරය කලබල කරන්න එපා. ශරීරය සංසුන් කරගන්න පුහුණු වෙන්න. හුස්ම ගන්නකොට පිට කරනකොට. ආස්වාසයේදීත් පුහුණු වෙන්න. ශරීරය සැහැල්ලු කරගන්න. ප්‍රස්වාසයේදී තුරු වෙන්න. ශරීරය සැහැල්ලු කරගන්න. පස්සම් භයං කාය සංඛාරං අස්ස සිස්සාමි इति සික්ක. කල්‍යාණ මිත්‍රවරුනි, මනසට ඉඩ දෙනවා. එය විසින්ම එහි මූලික ස්වභාවය බවට පත් වෙනවා. ඒ තමයි සමතය. සමතය කියන්නේ ඒකයි. ඒතර සමතේට කාලයක් ගත වෙනවා. කලබලයක් සංසිඳෙන්න වෙලාවක් යනවා. අවබෝධය වෙනස්. අවබෝධය ශනිකව ඇති වෙන්න පුළුවන්. මේ දෙක පටලව ගන්න එපා. යමක් අවබෝධ වෙන්න දීර්ඝ කාලයක් ගත වෙනවා කියලා කාරණයක් නැහැ. අවබෝධය ශනික වෙන්න පුළුවන්. හැබැයි කලබල හිතක් සංසුන් වෙන්න නම් කාලයක් යනවා. ඒතර කාලේ යන්නේ සමතේට. හැබැයි මේ සමතේකටපත් නොවි ඇත්ත දකින්න නම් අමාරුයි. කියන්නේ කලබල හිතකට ඇත්ත පේන්නේ නැහැ. පේන්නෙම විකෘතිය. කලබල හිතකට පේන්නෙම විකෘතිය. අපි කන්නඩියකින් මොන බලනකොට ඒ කන්නඩිය නිශ්චලව අල්මාරිය හයි කරලා තියෙනවා නම් ඔන්න අපේ අපි ඔළුව අවුල් නම් ඔළුව අවුල් බව පේනවා. ඒ තියෙන විදිය පේනවා. හැබැයි කන්නඩිය නටනවා නම් උඩ පයින්නවා නම් කැරකෙනවා නම් එහෙම කන්නඩියකින් බලන්නේ අපිට අපේ හැටි පේන්නේ නැහැ. අපි වගේ නෙමෙයි පේන්නේ. වෙනස් වෙලා විකෘති වෙලා. අපි රැවටෙනවා. ඒ නිසා මුලින්ම මේ කැඩපත නිශ්චල වෙන්නට ඕනේ. ඇත්ත බලන්න. ඒතර කැඩපත නිශ්චල වෙන්න නම් කාලයක් යනවා. හැබැයි නිශ්චල වුණාම නිශ්චල වූ කැඩපතක් ඉදිරියේ හිටගත්තොත් ඒ ෂණේම අපිට අපේ හැටි පේනවනේ. ඒකට අවුරුද්දක් හිටන් ඉන්න ඕනේ නැහැනේ කන්නඩියක් ඉස්සරහ. ඒ නිසායි දහම අකාලිකයි කියන්නේ. ඒ අකාලිකයි. ඒක ඇත්ත. හැබැයි පටලව ගන්න එපා. ඒ අකාලිකයි කීමෙන් අදහස් වෙන්නේ මේ දුවන හිතක් ඒ මොහොතෙම තවත්තන්න පුළුවන් කියලා. එහෙම බෑ. වේගින් යන වාහනයක් බ්‍රේක් කරා කියලා එතනම නවතින්නේ නැහැ. කොපමණ හයියෙන් බ්‍රේක් කරත් ටික දුරක් ගිහිල්ලා නවතින්නේ. එනිසා එහෙම වේගෙන් යන වාහනයක් එකපාරට බ්‍රේක් කරන්නෙත් නෑ. එහෙම බ්‍රේක් කරොත් එහෙම පෙරලෙන්න පුළුවන් නවතින එක පැත්තකින් තියෙන. ඒ ටික 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 ටික. මුලින් මේ වේගෙන් යන්න අපි ඉන්ධන සැපෙවුවා නම් ඒ ඉන්ධන කපා හරිනවා. එහෙමනේ වේගෙන් යන වාහනයක් නවත්තන්නේ. එක්සලේටරෙන් කකුල ගන්නවා. එක්සලේටරෙන් කකුල ගන්නවා කියන්නේම දැන් ඉන්ධන සපයන්නේ නෑ වේගෙන් දුවන්න. ඒ වගේ මේ දුවන හිතත් එක්ක අපි දිවුවානේ. ඒ දිවිල්ල අපි නවත්තනවා. ඒකට හිත විතරයි දුවන්නේ. දැන් හිතට නෑ සහායකෙක් දුවන්නේ. එතනින්ම භාගයක් වේගය අඩු වෙනවා. මේ කාරණා මේ මෙහෙම කියන්න ඕනේ නැහැ කියලා හිතෙනවා ඇති. ඕනේ නැහැ තමයි. අපි කවුරුත් දන්න දේවල්, අහලා තියෙන දේවල්, කියවා තිබෙන දේවල්, නැවත නැවත අහලා තිබෙන දේවල්, නැවත නැවත උගන්වලා තියෙන දේවල් නැවත මතක් කිරීමක් පමණයි කලේ. පැහැදිලිව තේරුම් ගන්න භාවනාව කියන්නේ මොකද්ද? භාවනාව කියලා අපි කල යුත්තේ කුමක්ද? නොකල යුත්තේ මොකද්ද? නොකල යුතු දේ කරන්න වීරය කරන්න එපා. අපරාදේ කල යුතු දේට සම්පූර්ණ අවධානය යොමු කරන්න. දුවන හිතක් එක්ක නැහැ අපේ ගනුදෙනුවක්. කිසිම ගනුදෙනුවක් නැහැ දුවන හිතක් එක්ක. ඒ ගනුදෙනුව අත්හරින්න. අත්හැරලා සිහියෙන් ඉන්න. සිහියෙන් ඉන්න. ශරීරෙත් එක්ක ඉන්න. ඇවිදීමත් එක්ක ඉන්න. ඇහෙන දේත් එක්ක ඉන්න. එන යන හුස්මත් එක්ක ඉන්න. ඒ සිටීම නිසා හිත අනුක්‍රමයෙන් තැන්පත් වෙනවා. අන්න තැන්පත් හිතක් අත්දකින්න පුළුවන්. ඒ පුළුවන් දෙයක්. ඒ විශ්වාසයක්, මිත්‍යාවක්, සුරංගනා කතාවක්, ලබනාත්මේ සිදුවෙන දෙයක් නෙමෙයි. ඒ වෙනවා. ඒ වෙන්නේ ওই විදිහට. තැන්පත් හිතකින් යමක් ගැන විමසුවොත් අන්න ඇත්ත දැනගන්න පුළුවන්. කලබල හිතින් අපි මොනව ඇහුවත් ඇත්ත නෙමෙයි අපිට දැනගන්න ලැබෙන්නේ. නිසා තමයි ක්‍රමවේදයේ ධර්මයේ බොහොම අපූර්වට කියන්නේ සමාහිතෝ හෝති යතහ භූතං ජානාති පස්සති. හිත තැන්පත් නම් ඒ තැන්පත් හිතින් ඇත්ත දැනගන්නත් පුළුවන්. යථා ස්වභාවය දකින්නත් පුළුවන්. ජානාති පස්සති. දැනගන්නත් පුළුවන්. දැනගන්නවා, දකිනවා. ඒ අකාලිකයි. ඒතර මෙතන අකාලික සිදුවීමකුත් තියෙනවා. කල් කාලයේ ගත වෙන සිදුවීමකුත් තියෙනවා. මේ දෙක පටලව ගන්න එපා. මේ දෙක හරියට තේරුම් ගත්තොත් භාවනාව බොහොම පහසු දෙයක් බවට පත් වෙනවා. කිසිම කලබලයකින් තොර, වෙහෙසකින් තොර පහසු ගමනක් අපිට යන්න පුළුවන්. හොඳයි. මදනාටම තෙරුවන් සරණයි. භවල් ඥානීය භාවනාවක් විදිහට ගන්න.